SBS రేడియో SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකේ දිහා බලන්න ලෝකයේ සිදුවෙන අලුත්ම තතුවිත්ති දැනගන්න හැමදාම සිකුරාදා SBS සිංහල වැඩසටහනින් අපි පුංචි කවුලුවක් විවෘත කරනවා. ලෝවටා කියන මේ විශේෂාංගේ. ඉතින් මේ යටතේ ඔබට පුළුවන් මේ ගෙවිල යන සතියේදී ලෝකයේ සිදුවන උණුසුම් තතුවිත්ති දැනගන්න සුපුරුදු ලෙසින්. මේ කාර්යවේට සුපුරුදු ලෙසින්ම දැන් සූදානම් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්තිජාලයේ ප්‍රංශ ප්‍රවෘත්තිජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්. අපි ලෝකයේ තතුවිත්ති පිළිබඳව කතාබහ කරන්න අද ශ්‍රී ලංකාවේ සම්බන්ධයකුත් එක්ක. අපි දැක්ක පහුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නෝර්වේ සංචාරය. නෝර්වේහිදී විවිධ රාජතාන්ත්‍රික නිලධාරීන් හමුණාට පස්සේ එංගලන්තයටත් ගිහිල්ලා හිටිය අගමැතිතුවරයා. එංගලන්තයේදී සිදුවුණු යම් විශේෂිත සිදුවීම් කිහිපයක් පිළිබඳව අපිට මෙහිදී අවධානය යොමු කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික නිලධාරියෙකු රාජ්‍ය නායකයෙකු එංගලන්තයට ගියාට පස්සේ LTTE හිතවාදී කොටි ඩයස්පොරා කණ්ඩායම් යම් යම් විරෝධතා දක්වනවා. මෙතනදිත් එවැනි වූ විරෝධතාවක් දක්වලා තිබුණා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයට විරෝධතාව දක්වමින්. එහිදී සිදුවුණේ මොකක්ද? ඔවුන්ගේ විරෝධතාව කුමන කරුණක් අරඹයාද? රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධතාවේ දක්වන කාරණා විදිහට ඔවුන් එහිදී දැක්වුවේ මොකක්ද? අපි ඒ සම්බන්ධව මුලින්ම කතා බහ කළින්ම
ලක්ෂ ඇත්තටම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විවාද කණ්ඩායමේ රැස්වීමකට තමයි අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණේ. ඉතින් මේ ඔක්ස්ෆර්ඩ් යූනියන් කියන මේ කණ්ඩායමට අග්‍රාමාත්‍යවරයා දේශනයක් පැවැත්වුවා. ඒ දේශනය පවත්වන අවස්ථාවේදී LTTE එකට සම්බන්ධයි කියන ඒ සමාජිකයන් කීප දෙනෙක් මේ විශ්වවිද්‍යාල ඉදිරියේ විරෝධතාවයක යෙදී සිටියා. මේකට තරම් විශාල පිරිසක් සහභාගී වෙලා තිබුණේ නැහැ. අපි දන්න විදිහට 7-8 දෙනෙක් තමයි මේ විරෝධතාවයට පැමිණලා හිටියේ. ඔවුන් බැනර් කීපයක් ප්‍රදර්ශනය කළා ශ්‍රී ලංකාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරලා. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා යුද අපරාධ සම්බන්ධයෙන් විදේශීය පරීක්ෂණයකට විරුද්ධයි කියලා ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍යවරයාව විවේචනයට ලක් කළා තිබුණා. මේ විරෝධතාවයේ සහභාගී වෙච්ච උදවියගෙන් 3 දෙනෙක් මේ වෙනකොට බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒකට හේතුව බ්‍රිතාන්‍ය පොලිසිය සඳහන් කරා මේ පුද්ගලයන් බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ ඒකේ සමාජිකයන් සහ ඒ LTTE සංවිධානයේ කොඩි එහෙම නැත්නම් ඔවුන්ගේ ඒ දර්ශන පෝරු ප්‍රදර්ශනය කිරීමේ වරදට වසර 2000 බ්‍රිතාන්‍ය ඇති කරපු ත්‍රස්තවාදයේ මැඩලීමේ ඒ පනත අනුව ඔවුන්ව අත්අඩංගුවට ගත්තයි කියලා ඔවුන්ගේ නිවෙස් සෝදිසි කරලා මේ වෙනකොට ඔවුන්ට විරුද්ධව බ්‍රිතාන්‍යයේ ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ කටයුතු කිරීමට ක්‍රියා කරමින් ඉන්නවයි කියලා.
ඔව්, දැන් ඔය සිදුවීමෙන් පස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒ දේශනයේදී තවත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු වෙලා තිබුණා. ඒ තමයි චීනය සම්බන්ධව අගමැතිවරයාගේ තිබුණු අදහස්. අපි දන්නවා මේ චීනය ශ්‍රී ලංකාවේ යම් යම් ආර්ථික කටයුතු සඳහා සහ මේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන මැදිහත් වීම ටික දවසකට කලින් ඇමරිකානු උපජනාධිපති මයික් පෙන්ස් මහතා පවා මේ චීන රාජ්‍යයේ ශ්‍රී ලංකාවට සිදු කරන මේ මැදිහත් වීම පිළිබඳව යම් අදහස් දැක්වීමක් කළා තිබුණා. චීනයේ නායගුලකට ලංකාව අහුවෙලා තියෙන්නේ කියලා. දැන් මෙතනදී අගමැතිවරයා යම් කිසි වූ අදහසක් පළ කළා චීනයත් ශ්‍රී ලංකාවත් අතර තියෙන ගනුදෙනුව මොකක්ද කියලා. ඒ සම්බන්ධයෙන් සිදුවන අදහසුත් පුළුල් වශයෙන් ඔබෙන් දැනගන්න කැමැති අමල්.
ඔව්, දිල්රුක්ෂ, ඇත්තටම අග්‍රාමාත්‍යවරයාගේ මේ දේශනය ඒකේ කේන්ද්‍ර කරගත්තේ ඉන්දියන් සාගර කලාපයයි. දැන් අර කිව්වා වගේම අග්‍රාමාත්‍යවරයා මේ ප්‍රකාශය කරන්න දින කීපයකට කලින් ඇමරිකාවේ උපජනාධිපති මයික් පෙන්ස් ශ්‍රී ලංකාව උදාහරණයක් හැටියට අරගෙන කිව්වා මේ ඉන්දියන් සාගර කලාපෙත් ඒ වගේම අප්‍රිකාවෙත් යුරෝපයේ සමහර රටවලත් මේ වෙනකොට චීනයේ නාය උගුලකට අහු වෙලයි කියලා. ඔහු මෙතනදී ශ්‍රී ලංකාව උදාහරණයක් හැටියට පෙන්වුවේ ශ්‍රී ලංකාවට ණය ගෙවා ගන්න බැරි නිසා දැන් චීනයට ශ්‍රී ලංකාවට සිද්ධ වෙලා තියෙනවායි කියලා තමන්ගේ හම්බන්තොට වරාය ලබා දෙන්න. මේ තුලින් ඉදිරියේදී චීනයේ නාවික කඳ උරක් මේ වරාය ඇතුළත ස්ථාපිත කිරීමට චීනය කටයුතු කරයි කියන චෝදනාවත් මයික් පෙන්ස් උපජනාධිපතිවරයා එල්ල කළා. ඉතින් මේකට බොහොම ඍජුවම උත්තරයක් දීම තමයි අග්‍රාමාත්‍යවරයා මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දේශනයේදී කළේ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා කිව්වේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කරගෙන තියෙන වාණිජ ගිවිසුමක් මේක කිසිම විදිහකින් විදේශීය රටක යුද හමුදාවකට හෝ නාවික හමුදාවකට තමන්ගේ මධ්‍යස්ථානයක් කරගන්නට ඉඩ සලසන්නේ නැත. ඒ එක්කම හම්බන්තොට වරායට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ දක්ෂිණ නාවික බලෑනිය ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව හම්බන්තොට වරායේ ඒ ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කරනවා මිසක්ක කිසිම විදියකින් මේක විදේශ රටකට පවරන්නේ නැහැ කියලා. ඒකම අග්‍රාමාත්‍යවරයා මේ අවස්ථාවේදී ඉන්දියාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා. මොකද මේ ඉන්දියන් සාගර කලාපේ සුපිරි බලවතා හැටියට ඉන්න ඉන්දියාව අතරම නොරුස්සන බවක් තියෙනවා. විශේෂම චීනය ලංකාව වගේ රටවල් වලට ඇවිල්ලා මේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම තුළින් මේ රටවල් තමන්ගේ ග්‍රහණයට ගනී කියන අදහස. ඉතින් ඒ නිසා අග්‍රාමාත්‍යවරයා කිව්වා හම්බන්තොට තියෙන දැනට කිසිම වාණිජ ගුවන් යානයක් පැමිණෙන්නේ නැති මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවේ ගුවන් තොටුපළ අධිකාරියට ලබා දීමට කටයුතු කරනවායි කියලා. ඒ අනුව ඉන්දියාවත් චීනයත් කියන මේ කලාපයේ දැන් එකිනෙකට තරඟයට වැදිලා තියෙන රටවල් දෙක හම්බන්තොට මේ විදිහට ස්ථානගත වෙනවයි කියලා. ඉතින් මෙතනදී අග්‍රාමාත්‍යවරයා කියන්නට උත්සාහ කරේ ශ්‍රී ලංකාව චීනයේ අයවුලකට අහුවෙලා නැහැ. චීනයට කිසිම විදියකින් ලංකාවේ හමුදාමය වශයෙන් කඳවුරක් ඇති කර ගැනීමට ඉඩ ලබා දෙන්නේ නැහැයි කියලා.
හොඳයි, අද දවසේදී අපි පටන් ගත්තේ ලෝකේ තතුවිති කතා බහ කරන්න. අන්තර්ජාතිකව අවධානයට ලක්වුණු, ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිටත් වැදගත් වන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ සිදුවුණු සංචාරයට අදාළ තොරතුරු. අපි මීළඟට අවධානයට ලක් කරමු ලෝකයේ වඩාත්ම කතා බහට ලක්වුණු තවත් බොහොම කුතුහලය දනවගෙන ඒ වගේම තාමත් නොවිසඳුණු ගැටලුවක් පිළිබඳව. සෞදි අරාබි පසුබිමක් සහිත ජනමාධ්‍යවේදියෙක්, ඔහුගේ නම ජමාල් කෂෝගි. ඔහු සෞදි අරාබි රජයට වැඩ කරපු කෙනෙක්, සෞදි අරාබි රජයේ උපදේශකවරයෙක් විදිහට කටයුතු කරපු පුද්ගලයෙක්. පස්සේ යම් යම් විවේචන මතභේදාත්මක තත්වයක් නිසා ඔහු රට හැර යනවා. ගිහිල්ලා පසුගිය අවුරුද්දේ ඉඳන් ඇමරිකාවේ ජීවත් වන්නට පටන් ගන්නවා. මොකද සෞදි රජය තමන්ව අතරංගුවට ගනී කියන බිය නිසා. පස්සේ මේ ඔහුට හමු වෙන සහකාරියක්, ඇය තුර්කි ජාතික කාන්තාවක්. ඉතින් ඇයව විවාහ කරගැනීමේ අරමුණින් මේ ජමාල් කියන මේ දැනට ඇමරිකාවේ වාසය කරන මේ ජනමාධ්‍යවේදියා යනවා තුර්කි ඉස්තාන්බුල් නුවර තියෙන කොන්සුලේට් ජෙනරල් කාර්යාලයට, කොන්සල් කාර්යාලයට මේ සඳහා අවශ්‍ය ලිපි ගනුදෙනු සඳහා. හැබැයි ඇතුළට ගියා විතරයි, මොහු එළියට ආවේ නැහැ. මේ පිළිබඳව ජාත්‍යන්තරව විශාල වශයෙන් මේ වෙනකොට කතා බහට ලක්වෙමින් තියෙනවා. මොකක්ද මේ ජමාල්ට උනේ? ඇත්තටම මොකද්ද මෙහිදී වෙලා තියෙනවා? මේ සම්බන්ධව යම් කිසිව සාක්ෂි මේ වෙනකොට හෙලිදරව් වෙමින් තියෙනවා කියලා තාරංචි, ඒ මොනවද?
ඔව් දිල්ලුක්ෂ, ඇත්තටම මේක ඉතාමත්ම දැන් ත්‍රාසජනක දෙයක් හැටියට තමයි කියන්න සිද්ධ වෙන්නේ. මොකද මේ ජමාල් කෂෝගි කියන ජනමාධ්‍යවේදියා ඔහු ඉස්තාන්බුල් නුවර තියෙන සෞදි කොන්සුලේට් කාර්යාලයට ඇතුල් වෙනකොට ඔහුගේ පෙම්වතිය කොන්සල් කාර්යාලයේ එළියේ ඉන්නවා. ඔහු විතරක් ඇතුළට යනවා. ගිහිල්ලා ඔහු මේ තමන්ගේ ඒ අවශ්‍ය ලිපිලේඛන කටයුතු ඉවර කරගෙන එළියට එනතුරු ඇය බලා සිටිනවා. නමුත් ඔහු එළියට පැමිණෙන්නේ ඊට පස්සේ. ඇය තමයි ඇත්තටම ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳව මුලින්ම බලධාරීන්ට දැනුම් දෙන්නේ. දැන් මේක ජාත්‍යන්තර වශයෙන් කතාවක් බවට පත් වෙන්නේ මේ ජනමාධ්‍යවේදියාට වෙච්ච දේ මොකද්ද? ඔහු කොන්සල් කාර්යාලයට ගියාට පස්සේ එළියට එන්නේ නැත්නම් එතකොට ඔහු කොන්සල් කාර්යාලය තුලදී යම් කිසි කෙනෙක් ඔහු ජීවිතක්ෂයට පත් කරාද, එහෙම නැත්නම් ඔහු අත්අඩංගුවට පත් වුණාද කියන කාරණාව මතුවලා තියෙනවා. දැනට ඇමරිකානු බලධාරීනුත් ඒ වගේම තුර්කි බලධාරීනුත් කියා සිටින්නේ ඔවුන්ට මේ කොන්සල් කාර්යාලයේ අවට තියෙන CCTV දර්ශන දරුවන් පස්සේ ඔවුන්ට විශ්වාස කරන්නට පුළුවන් කියලා මේ සෞදි රජය බොහොම දැඩි ලෙස විවේචනය කරපු ජනමාධ්‍යවේදියාව සෞදි කොන්සල් කාර්යාලය තුලදී ඝාතනයට ලක්ුණයි කියලා. මේ ජමාල් කෂෝගි ජනමාධ්‍යවේදියා ඇමරිකාවේ තමයි ඇත්තටම පදිංචි වෙලා හිටියේ. ඉතින් මේ ඔහු සම්බන්ධයෙන් ඇමරිකාවට යම්කිසි වගකීමක් මේ තියෙන නිසා මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා තියෙනවා ඔහු සෞදියේ තියෙන ඉහළම බලධාරීන්ට මේ වෙනකොට කතා කරලා මේ පිළිබඳ කරුණු විමසීමක් කළා තියෙනවා කියලා. ඒ එක්කම ඇමරිකාවේ ඒ බුද්ධ්‍යංශ සහ තුර්කියේ බුද්ධ්‍යංශ එකතුව කටයුතු කරලා මේ වෙනකොට ඒ තොරතුරු අනාවරණය කර ගැනීමේ කටයුත්තකටත් යොමු වෙලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේක මේ ජනවාද්‍යවේදියාගේ අතුරුදහන් වීම ඇමරිකාවේ සෙනෙට් සභාවටත් දැන් ගිහිල්ලා තියෙනවා. සෙනෙට් සභාවේ බහුතරයක් තුළින් දැන් යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා ජනාධිපති බලධාරීන් මේ ජනමාධ්‍යවේදියාගේ අතුරුදහන් වීමට වගකිව යුතු නම් එසේනම් සෞදි අරාබියාවට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීම දක්වා කටයුතු කරන්න ඕනේ කියලා දැන් මේක බොහොම උග්‍ර ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා.
අමල් මේ මෙතනදී අපි ටිකක් අවධානයට ලක් කරමු මේ ජමාල් කෂෝගි කලින් අර මං සඳහන් කරපු ආකාරයට සෞදි අරාබි රජයේ උපදේශකවරයෙක් විදිහට කටයුතු කළේ. ඊට පස්සේ සෞදි අරාබියේ රජයේ මේ ක්‍රියාකලාපය පිළිබඳව විවේචනය කරමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලිපි ලියන්න පටන් ගත්තා සෞදි අරාබියෙන් පැනලා ගිහිල්ලා ඇමරිකාවේ පදිංචිුණාට පස්සේ. දැන් ඔහුගේ මොකද්ද මේ සෞදි රජය සම්බන්ධව තිබුණු විවේචන?
විදේශ විවේචන කීපයක් තිබෙනවා. එකක් තමයි සෞදි රජයේ විදේශ ප්‍රතිපත්තිය, විශේෂයෙන්ම යේමනය සම්බන්ධයෙන් සෞදියාව කටයුතු කිරීම සම්බන්ධයෙන් කෂෝගි ඒ රට දැඩි විවේචනයට ලක් කරලා තියෙනවා. ඊට අමතරව කෂෝජිගේ ලිපි මගින් ඔහු උත්සාහ කරනවා මේ සෞදි රජය දැන් ලෝකයට පෙන්වන යම්කිසි විදිහකට රට අලුත් පැත්තකට අලුත් මාවතකට ගන්නවා, එහෙම නැත්නම් කාන්තාවන්ට ඒ තමන්ගේ අයිතිය ලබා දෙනවා කියන ඒ ප්‍රතිරූපය, ඒක සම්පූර්ණයෙන්ම ඊට හාත්පසින්ම දෙයක් තමයි රට තුළ සිද්ධ වෙන්නේ කියන කාරණාවත් ඔහු එළිදක්වලා තියෙනවා. ඉතින් මේ අලුත්ෙන් ඇවිල්ලා ඉන්න මේ ඔටුන්න හිමි කුමාරයාගේ කටයුතු පිළිබඳ ඔහු දැඩි විවේචන ලක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි ඔහුට මේ විදිහට රටින් පිට වෙන්නට සිද්ධ වුණේ. ජනමාධ්‍ය හැසිරවීම තුළින් නම් දැඩි ලෙස රට බොහොම විවෘත රටක් බවට පත් කරනවායි කියලා දෙන ඒ ප්‍රතිරූපය පිළිබඳ තමයි ඔහුගේ වැඩිපුරම විවේචනයක් තිබුණේ.
අපි ඊළඟට මේ ඉන්දුනීසියාවේ ඇතිවුණු ඒ සුනාමි තත්වයේ අලුත් තත්වය පිළිබඳව කතා බහ කරමු. ඉන්දුනීසියාවේ සුලවේසි කියන මේ දූපත ආශ්‍රිතව ඒ පාලු කියන ප්‍රදේශයට බලපාපු සුනාමි තත්වයෙන් දැන් මේ වෙනකොට 2000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් මේ මිය ගිය සංඛ්‍යාවට අමතරව තවත් මොනවද අපිට වාර්තා වෙන්නේ මේ සුබ සාධන කටයුතු සහ නැවත මේ දේවල් යථා තත්වයට පත් කිරීමේ කාරණා සම්බන්ධයෙන්?
දිල්ලුෂි, මේ මියගිය සංඛ්‍යාව පිළිබඳ අපිට 2000කට ආසන්නයි කියලා වාර්තා වෙන අතරතුරේදීම මේ විවසණයෙන් තැනට අතුරුදහන් වෙච්ච සංඛ්‍යාව පිළිබඳ දැන් අදහසක් තියෙනවා. 5000ක විතර පිරිසක් තවමත් අතුරුදහන් කියලා වාර්තා වෙන්නේ. ඒ එක්කම 200,000ක වගේ පිරිසකට උන් හිටිටන් අහිමි වෙලා ඔවුන් දැන් ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙතන ඛේදජනක කාරණාව වෙන්නේ දිල්ලුෂි, මේ මෙතරම් විශාල විවසණයක් වෙලා මේ වෙනකොට ඉන්දුනීසියානු බලධාරීන් ඇත්තටම නියෝගයක් කරලා තියෙනවා මේ විදේශීය සහන සේවකයන් එම ප්‍රදේශයෙන් ඉවත් කරගන්න කියලා. තවමත් සුන්බුන් යට හිර වෙලා ඉන්න පුද්ගලයන් සහෝ ඒ මරසිරුළු සොයා ගැනීමේ කටයුත්ත සඳහා විදේශිකයන් යොදා නොගැනීමට ඉන්දුනීසියානු බලධාරීන් මේ වෙනකොට තීන්දුව කරලා තියෙනවා. ඒ අනුව ඒ රටේ දැනට මේ පාලු ප්‍රදේශයේ සිටින විදේශීය සහන සේවකයන්ට වහාම ඉවත් වෙන්න කියලා නියෝග කරලා තියෙනවා. ඒකට ඇත්තටම හේතුව මොකක්ද කියන එක අපිට සොයා ගන්නට අමාරුයි. නමුත් විදේශ මාධ්‍යවේදීන් මේ ප්‍රදේශයේ වාර්තා කිරීමට ඉඩ සලසලා තියෙන අතරතුරේදීම මේ විදේශීය සහන සේවකයන් සම්බන්ධයෙන් ඔවුන් මේ දැඩි පියවරක් ගන්න තීන්දුව කරලා තියෙනවා.
හොඳයි, අපි අවසාන වශයෙන් අවද දවසේදී අවධානයට ලක් කරමු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් අතර නැවත වතාවක් සිදු වෙනට යන මේ හමුව පිළිබඳව. දැන් ප්‍රථම හමුව පිළිබඳව සමස්ත ලෝකයේම අවධානයට ලක් වුණා. ඒක සිංගප්පූරුවේදී සිදු වුණේ. දැන් දෙවන හමුව පිළිබඳවත් එවැනි වූ විශේෂිත අවධානයක් යොමු වෙමින් තියෙන්නේ. කෙසේ හෝ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත උතුරු කොරියාවේ මේ න්‍යෂ්ටික ක්‍රියාකලාපයන් අවම කර ගැනීමට මේ වෙනකොට සමත් වීම පිළිබඳවත් ලෝකයේ අවධානයට ලක් වෙලා තියෙනවා. දැන් දෙවන හමුව කොයි වගේ වේවිද? විවිධ මත තියෙනවා මල්. දැන් දෙවන හමුව උතුරු කොරියාවේ තියේවිද නැත්නම් ඇමරිකාවේදී තියේවිද කියලත් කතාවක් තියෙනවා. ඔබට මොනවාද මේ සම්බන්ධයෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු?
දිලක්ෂි, මෙතන ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා මේ ඉදිරි සමුළුව ස්ථාන තුනකෝ හෝ හතරක පවත්වන්නට පුළුවන්. නමුත් ඒක සිංගප්පූරුවේ නොවෙන්නට පුළුවන් කියන අදහසත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඒක සිංගප්පූරුවේ නෙවෙයි නම් ආසියාවේ වෙන රටක්ද, එහෙම නැත්නම් මේක යුරෝපයේ පවතීද, එහෙමත් නැත්නම් ඇමරිකාවේම මේ සමුළුව තියන්නට පුළුවන්ද කියලා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඒ ඇමරිකාවේ තියෙන එක පසුවට කරන්නටත් ඊට කලින් ඔහු බලාපොරොත්තු වෙනවා කියලා මේ කලාපයේම තව රැස්වීමක් තියන්නට. ඉතින් අපිට දැනට පේන විදිහට නම් වැඩි සමභාවිතාවක් තියෙන්නේ මේක දකුණු කොරියාවේ පවත්වන්නට පුළුවන් කියලා. මොකද මේ වෙනකොට දකුණු කොරියාව උතුරු කොරියාවේ කිම් ජොං උන්ට ආරාධනාවක් කරලා තියෙනවා දකුණට පැමිණෙන්නටයි කියලා. ඉතින් ඒ පැමිණීමත් එක්ක සමහර විට ඩොනල්ඩ් ට්‍රම්ප් එක්කලා මේ සමුළුව පවත්වන්නට පුළුවන්. ඉතින් ඒකේ බලාපොරොත්තුව වෙන්නේ ඔවුන් සිංගප්පූරුවේදී කතා බහ කරගත්තේ මූලික වටේට පස්සේ කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිව ඉවත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ ඒ සාකච්ඡා ආරම්භ කරන්න ඒ දෙවන වටේ පටන් ගන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තු තියෙන්නේ.
හොඳයි, අපි එහෙමනම් විශ්වාස කරනවා මේ සතිය තුළදී ලෝකයේ විශේෂිත කතාබහට සහ අවධානයට ලක්වුණු සිදුවීම් පිළිබඳව ඔබ යම් තාක් දුරකට දැනුවත් වුණා කියලා අපි මේ සාකච්ඡාව තුළින්. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මෙවරත් මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව AFP ප්‍රෝතිජාලයෙන් අපිත් එක්ක සම්බන්ධ වුණු මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට. අමල් බොහොම ස්තුතියි. එහෙමනම් අපි ලබන සතිය සුපුරුදු ලෙසින් සිකුරාදා දවසේ හමු වෙමු. අයිබෝන්.
අයිබෝන් දලුක්ෂි.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.